SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති කතාබහ කිරීම අපි ආරම්භ කරමු. සතේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් සුපුරුදු ලෙසින් සඳද දවසේ අදත් ශ්‍රී ලංකාවේ සිට සවිස්තරාත්මක තොරතුරු විග්‍රහයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුඩිතියාවල. මනෝජ් ජයබෝවන්. අපි මනෝජ් මුලින්ම කතාබහ ආරම්භ කරමු. මේ වෙනකොට ලංකාවේ සුවිශේෂී අවධානයකට පාත්‍ර වෙලා තියෙන පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කරලා තියෙන උපවාසය, උන්වහන්සේ පසුගිය සිකුරාදා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලදී මේ උපවාසය ආරම්භ කළයි ලිම් කිහිපයක් මූලික කරගනිමින් අපිට වාර්තා වෙන ආකාරයට ප්‍රමුඛතම කාරණාව බවට පත් වෙලා තියෙන්නේ නැගෙනහිර පළාත ආණ්ඩුකාරවරයා, බස්නාහිර පළාත ආණ්ඩුකාරවරයා සහ මාත්‍ය රිෂාත් බදියුදීන් කියන මේ තිදෙනා වහාම පැය 24ක් තුළ ඉවත් කළ යුතුයි කියන කාරණාව. ඊට අමතරව තවත් කාරණාත් ගොනු වෙන වගට තොරතුරු ලැබෙමින් පවතිනවා. මම දැනගන්න කැමති අතුරුලිය රතන ස්වාමින් වහන්සේගේ උපවාසය මේ වෙනකොට කුමන ආකාරයකින් පැවැත්වෙමින් තියෙනවද, උන්වහන්සේගේ මේ උපවාසයට මොන පුද්ගලයන් සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවද, සහ රජයේ අවධානය කොහොමද මේ සම්බන්ධයෙන් මේ වෙනකොට යොමු වෙලා තියෙන්නේ කියලා?
අද හතරවන දිනටත් මේ උපවාසයේ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ නිරත වෙනවා. අර ඔබ සඳහන් කරපු ඉල්ලීම් කිහිපය, හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා, ඒත් එක්කම බදිවිදීන් අමාත්‍යවරයා, ආසාද් සාලි ආණ්ඩුකාරවරයා මේ තනතුරු වලින් ඉවත් කරන්න, ඒ වගේම සාෆි සියබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි සිද්ධ කරන්න කියන ඉල්ලීම් සහ උන්වහන්සේට පෞගිය කාලේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයත් එක්ක උන්වහන්සේ පැටි කීපයක් ඔස්සේ උන්වහන්සේගේ හඬාව දිගලා, විශේෂයෙන් අවසන් LTT යුද්ධය ආරම්භ කරන්නත් මාවිල්ලාරු සොරවූ අසලින් ඒ ආරම්භය ලබා දුන්න රතන ස්වාමීන් වහන්සේ, වගේම අපිට මතකයි 2015 අවුරුද්දේ ආපාලනාණ්ඩුව බිහි වෙද්දී ඊටත් මූලිකත්වය ගත්තේ පසුගිය ආණ්ඩුව පිළිබඳව යම් ආකාරයකින් තිබුණු විවේචනත් එක්ක රතන හාමුදුරුවෝ. දැන් මෙවරත් මේ අවස්ථාවේ උන්වහන්සේ උපවාසයකට වැටෙලා ඉන්නවා, ජීවිත පරිත්‍යාගයෙන් මේ උපවාසය සිද්ධ කරනවා කියලා තමයි උන්වහන්සේ සඳහන් කළේ. විශේෂයෙන්ම දැන් ලංකාවේ මේ තියෙන මද්‍රාසා පාසල් පද්ධතිය, ශරියා විශ්වවිද්‍යාල, විශේෂයෙන්ම මේ හිස්බුල් ආණ්ඩුකාරවරයා මොළ හෝදන ෆැක්ටරි හදන තත්වයට පත් වෙලා කියලා තමයි, ඒ කියන්නේ යුදමේ වශයෙන් යම් ආකාරයෙන් මේ ත්‍රස්තවාදී කණ්ඩායම් පරාජය කළත් වෙනත් ක්‍රියාමාර්ග සහ වෙනත් ආකාරයන්ගෙන් මේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සිංහලයන් මරණ තරමට, ඒ තමයි ඔවුන්ගේ පින කියලා හිතන තරමට මොළ හෝදන අධ්‍යාපන වැඩසටහනක් මෙවැනි පාසල් හරහා අධ්‍යාපන මධ්‍යස්ථාන හරහා සිද්ධ කරනවා. ඒයින් දීත රහි වෙන්න ඕන කියලා අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ දැඩි හඬක් නැගුවා. ඒ හඬින් පස්සේ තමයි මේ තීරණය අරගත්තේ. අපි දැක්ක විවිධ පාර්ශ්ව මේට දායකත්වය ලබා දෙනවා. ක්‍රිස්තියානි ආගමික සහෝදරවරු මේ සඳහා එකතු වුණා. ඒත් එක්කම දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරමින් පහුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වුණු ව්‍යාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඔහු මඩකලපුව ප්‍රදේශයේ මෙවැනිම උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේ ඉදිරිපිට ඒ උපවාසය තාම ක්‍රියාත්මක වෙනවා. මේ බදුදීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම් සිදු කරන ක්‍රියාදාමයන් පෙරෙහිව තමයි කටයුතු සිද්ධ කරන්නේ. ඊයේ දිනේ මාතලේ නගරය කියලා කියන්නේ විවිධාගම් නියෝජනය කරන ජනතාව ජීවත් වන නගරයක්. ඒ නගරයේ කඩසාපු වසාදමමින් සාමාන්‍ය කටයුතු නවතාලමින් යම් ආකාරයකින් මේ උපවාසයට සහාය දීමක් අපි දැක්කා. බෞද්ධ නොවන අන්‍යාගමිකයින්, ඉස්ලාම් ආගමිකයින් පවා ඇතැම් වෙලාවට මේ කටයුතු සඳහා උන්ගේ දායකත්වය ලබා දුන්නා. අපි දුටුව ඔබ ඇහුවා රජයේ අවධානය කොහොමද කියලා. තාම වගකිවයුතු නිලධාරියෙක් පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. SP දිසානායක හිටපු අමාත්‍යවරයා මේ වෙනට අවස්ථා දෙකකදී රතන ස්වාමීන් වහන්සේ මේ උපවාසයෙන් වෙන ස්ථානයට ගිහිල්ලා කතා කළා. ඒ කාරණය පිළිබඳව, ඒ කියන්නේ රතන ස්වාමීන් වහන්සේගේ අධිෂ්ඨානය පිළිබඳව යම් සෑහීමකට පත් වෙන බවක්, ඒ හඬට කන්දේ යුතු බවක් තමයි SP දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඒත් එක්කම දිළු මමනුගම මන්ත්‍රීවරයා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඔහු මේ ස්ථානයට ගිහිල්ලා ඉන්නවා අපි දැක්කා. ඒ අනුව විවිධ පාර්ශ්ව ආදාන යොමු කරලා තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ දවසේ තීන්දුවක් අරගත්තා. ජනාධිපතිතුමාත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලිකම් බෑසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් සඳහන් කරලා තිබුණා. මේවට කටපියාගෙන ඉන්නවට වඩා මේක යම් ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි කියන අදහස තමයි හරහා තිබුණේ. අනුව අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ වෙන විට බොහෝ දුරට ජනාධිපතිතුමාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිළිබඳව සාකච්ඡා කරයි කියලා. ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් බැලුවත් විවිධ මත තියෙනවා. අපි දැක්ක රෝහිත අබේගොල වර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය ප්‍රසිද්ධිය සඳහන් කළා. දැන් මේ යාපාන ආණ්ඩුව පෞගිය ආණ්ඩුව පරාජයට පත් කළ පිටව ගන්න මූලිකව මේ රතන ස්වාමින් වහන්සේ ඒගොල්ලෝ දාගත්තුම දේවල් තමයි ආපස්සට හරවන්න කියලා මේ ආයමත් යෝජනා කරන්න කියලා. ඒ කියන්නේ ඔවුන්ම විසින් අමාරු වෙටිලා ඒක විසඳ ගන්න කියලා රටට කියනා වගේ අදහසක් තමයි රෝහිත අබේගුණ මන්ත්‍රීවරයා පළ කරපු අදහස් අතර තිබුණේ. ඒ හරුණ විට බොහෝ දෙනෙක් මේ හඬට කන් දෙන්න කියන අදහස සිදු කරනවා. ජාතික නිර්මාණයේ නියෝජනය කරපු පල්පේ ශෝභිත ස්වාමින් වහන්සේ පවා ගිහිල්ලා රතන ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු කොතනින්ද මේක කෙලවර වෙන්නේ කියලා. මේ ආණ්ඩුකාරවරුන් දෙදෙනා අමාත්‍යවරයා සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රශ්නේ මූලික කරගෙන තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ උපවාසයේ ක්‍රියාත්මක වෙන්නේ දිනක්ෂේ.
ඔව්, දැන් පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේට සහයෝගය පළ කරමින් විශාල වශයෙන් ජනතාව පෙළ ගැසෙමින් සිටින වගට අප ශ්‍රී ලංකා වාර්තා කරුණ අධීක දයා බණ්ඩාර අපිට තොරතුරු සපයමින් සිටිනවා. ඒ වගේම ඔහු අපිට සපයපු වීඩියෝ පටයක් අපි මේ වෙනකොට SBS සිංහලීස් Facebook පිටුවට ඇතුළත් කරලා තියෙන ජනතාව වැඳ නමස්කාර කරමින් දළදා මාලිගාව පරිශ්‍රයවට රැඳී සිටමින් සිටින වගට විශේෂයෙන්ම දළදා මාලිගාව පරිශ්‍රයවට ගේට්ටු අසා දෙමුවද ජනතාව මහරාත්‍රියේ පටන් උන්වහන්සේට සහයෝගය පළ කරමින් මේ පරිශ්‍රය අතර අසල රැඳී සිටින වගට තමයි අප තකරුණ අධික දයා බණ්ඩාර අපිට තොරතුරු සපයා සිටින්නේ. මේ වීඩියෝ පටය නරඹන්නට පුළුවන් SBS සිංහලීස් Facebook පිටුවට ගියොතින්. අපි දැන් මේ සම්බන්ධව විවිධ පාර්ශ්ව දක්වපු අදහස් ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. මේ මෑතකදී බොහොම මෑතකදී මේ ජනාධිපති සමාව ලැබලා සිරෙන් නිදහස් වුණු ඥානසාර ස්වාමින් වහන්සේ පූජාතුරුලිය රතන ස්වාමින් වහන්සේව බැහැ දකින්නට ගිහිල්ලා හිටියා. එතනදී උන්වහන්සේ අදහස් පළ කරමින් යම් විශේෂිත කතාවකුත් කියලා තිබුණා. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සහරාන් හෂීම්ට උදව් කරපු පුද්ගලයන් තිදෙනෙක් නැගිනහිර පළාතේ හෝටලයකින් එළියට ගන්නට නැගිනහිර පළාත ආණ්ඩුකාරවරයා උදව් කරලා තියෙනවා කියන ආරංචිය උන්වහන්සේ සඳහන් කළා හිටියා.
මේ තක්කඩි දේශපාලනඥයෝ තුන්දෙනෙක්ගේ කුණු පංචස්කන්ධ වෙනුවෙන් හාමුදුරුවන්ට දුර්වල වෙන්න මට ඉඩ දෙන්න බෑ. මේ ත්‍රස්තවාදී අනතුර, මේ වහබ්වාදී උම්මත්තක ප්‍රචණ්ඩත්වය මේ මොහොතේ අපි සිනබිද දෙන්නේ නැත්නම් තව අවුරුදු 100කට මේක දිගෑදෙනවා. අපි ආණ්ඩුවට කල් දෙනවා හෙට දවල් 12 වෙනකම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පහුවෙනිදා නැගෙනහිර එක්තරා හෝටලයක ඉඳලා මේ පුපුරවාගත්ත සහරාන්ට උපකාර කරපු තුන්දෙනෙක් හෝටලයකින් එළියට අරගෙන වෑන් එකක නග්ගගෙන පිටුවහල් කරන වීඩියෝ මගේ ළඟ තියෙනවා. ඒවා එළියට දාගෙන අනවශ්‍ය තැන්වලට මේ ප්‍රශ්න ගෙනියන්න කලින් එක්කෝ අයින් කරන්න ඕන නැත්නම් ඉල්ලාස් වෙන්න ඕන.
මේ සම්බන්ධව තවත් තොරතුරු විවිධ පාර්ශ්ව මගින් හෙළිදරව් වෙමින් පවතිනවා. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිවරයා නාරාටි අරුන්කාන්ත් මහතා සඳහන් කිරීමක් කළා මේ පුද්ගලයන් තිදෙනා සෞදි අරාබි ජාතිකයින් වන වගට.
22 පාසිකුඩා හොටෙල් එක හමුදා බුද්ධියන්සේ සහ CID එක NIB එක ඇවිල්ලා චෙක් කරනවා. ඒ විමර්ශනේ ඉවර වෙලා මිනිත්තු 10කින් උතන්ට එනවා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා. සෞදි අරාබියාවේ 3 ඉන්නවා ඒ හොටෙල් එකේ. ඔවුන්ව සාමාන්‍ය වෑන් එකකට දාගෙන කොහෙද යනවා? ජාතික ආරක්ෂාවට මෙච්චර ලොකු අපරාධයක් කරන මේ මිනිස්සු අත්අඩංගුවට ගන්න මේ කට්ටිය ඉතුරු කරලා තිබ්බනම් නැවතත් අවුරුදු 30කට අපි යුද්ධයක් කරන්න වෙනවා මේ ISIS ත්‍රස්තවාදීන්ත් එක්ක.
තවත් ඒ සම්බන්ධව තොරතුරු හෙළිදරව් කළා හිටියා සිංහලයේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩින්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ විසින්.
අපිට දැනට තොරතුරු වාර්තා වෙලා තියෙනවා මේ සෞදි ජාතිකයන් 3 සහරාන් ත්‍රස්තවාදියාට උදව් උපකාර කරපු, ඔහුව පෝෂණය කරපු අන්තවාදී ත්‍රස්තවාදී විදේශ ජාතිකයන් 3 බවට. එතකොට අපි මේ වෙලාවේ මේ ආණ්ඩුවට කියනවා ඔන්න තවත් සාක්ෂියක් තියෙනවා හිස්බුල්ලා මේ ඉස්ලාම් ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධයි කියන වගට.
ඔව්, ඒ අතරතුරේදී ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ශාසන රතන ස්වාමින් වහන්සේත් මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කළ තිබෙන මේ ආකාරයට.
මේ වෙනකොට අපේ රටේ පාලකයෝ කිසිම ඇහුම්කන් දීමක් නැති බවයි පේන්නේ. එනිසා අපි කාරුණික වෙලා සිටිනවා රටේ පාලකයන්ගෙන් මුන්වහන්සේගේ ජීවිතය පිළිබඳ දැඩි අවධානයකින්ම තීරණයක් ගන්න හැටියට. එහෙම නැති වුණොත් එහෙම මුන්වහන්සේගේ ජීවිතයට වග කියන්න මේ රටේ පාලකයන්ට සිද්ධ වෙනවා.
ඔය රටේ පාලකයෝ සම්බන්ධව ජනතාව දක්වන්නේ කොයි වගේ ආකල්පයක්ද කියන වගට යම් කිසි වූ හෙළිදරව්වක් සිදු කිරීමක් සිදු කරන ලැබුවා මේ අවස්ථාවට පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ බැහැ දකින්න ආපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රමුක්වැල්ල.
රටේ ජනතාව අපෙන් අහනවා අසාධ්‍යශාලී ආණ්ඩුකාරයා කියන කතා අහගෙන ඉන්න තමුසෙලාට කොන්දක් නැද්ද කියලා. බුද්ධ්‍යංශය නැත්තට නැති කරා. මේ බුද්ධ්‍යංශය නැති කිරීම රනිල් වික්‍රමසිංහගේ පුරුද්දක් වෙලා තියෙනවා. මිලේනියම් සිටියේගේ ඇති කරපු තත්ත්වය, ඒ වගේම වර්තමානයේ 160 ගානක් ගත්තා. මේ තක්කඩිය ටික කියනවා ගෝඨාභය රාජපක්ෂ අනදුන්නයි කියලා කියන්නේ. එතකොට ඔය කට්ටිය නිදහස් කරන්න කියලා. මේ කිසි කෙනෙක් ඒ පාවා දීම කරේ නැහැ. අපි ගරු කරනවා එවැනි ආත්ම ශක්තියක් තියෙන, ආත්ම විශ්වාසයක් තියෙන නිලධාරීන් සහ රණවිරුවන් මේ රටේ සිටින සම්බන්ධ.
දැන් රතන ස්වාමින් වහන්සේගේ මේ උපවාසයේහි ඉල්ලීම් අතර පවතින ඉල්ලීමක්ද වන ඒ වගේම සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයේම අවධානයට ලක් වෙලා තිබෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධව වන අලුත් තොරතුරු දැනගන්න කැමති මම මනෝජ්. මොකද පසුගිය දවස්වල විශාල ආන්දෝලනයකට ලක් වෙලා තිබුණ මේ කාන්තාවන් දරු ප්‍රසූති සඳහා සිසේරියන් සත්කම් කරන අතරතුරේදී ඔවුන්ගේ මේ පැලෝපිය නාලවලට යම් යම් හානි සිදු කිරීම මගින් ඔවුන් වඳභාවයට පත් කරලීමේ යම් ක්‍රියාවලියක මේ වෛද්‍යවරයා නිරතුනාය කියන චෝදනාව මත දැන් දිනෙන් දිනම ඔහුට විරුද්ධව එල්ලවන චෝදනා, ඔහුට විරුද්ධව ගොනුවන චෝදනා සම්බන්ධයෙන්ුත් විවිධ තොරතුරු වාර්තා වෙනවා. මොහු සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, මොහුට විරුද්ධව එල්ලවන චෝදනා පිළිබඳවත් තියෙන අලුත්ම තත්ත්වය මොකද්ද මේ වෙනකොට?
මේ ඒක රතන ස්වාමින් වහන්සේ සඳහන් කරපු විදිහටම අපි කියනවා නම් උන්වහන්සේ සඳහන් කළේ සාෆිව දකින්නේ හිට්ලර්ගේ වඩකඳුරේ හිටපු මොන්ගලේ කියන වෛද්‍යවරයා හැටියට කියලා රතන ස්වාමින් වහන්සේ කියනවා. ඒක මේ සාෆි වෛද්‍යවරයා කරපු ක්‍රියාමාර්ගය මොන්ගලේ කලාට වඩා බරපතල අපරාධයක් කියලා තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. උන්වහන්සේ කිව්වේ මේක මේ අවුරුද්දක දෙකක සිද්ධියක් නෙමෙයි, උන්වහන්සේලත් මේ ක්‍රියාමාර්ග මුලින් සාකච්ඡා කරද්දී එහෙම වෙනවා කියලා හිතුවේ නැහැ. නමුත් දකිද්දී ඒක බරපතල තත්ත්වයක් කියලා රතන ස්වාමීන් වහන්සේ සඳහන්. දැනට පැමිණිලි 500ක් විතර ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පේරාදෙණිය රෝහලට, බදුල්ල රෝහලටත් මෙවැනි පැමිණිලි ලැබීම් වාර්තා වෙලා තියෙනවා. පේරාදෙණිය රෝහලේ මෙවැනි වෛද්‍යවරයෙක් හිටියා කියලා එස්පී දිසානායක ඉදපු අමාත්‍යවරයා සඳහන් කිරීමත් එක්ක රෝහල් බලධාරීන් කිව්වේ ඒ වගේ පැමිණිලි නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කරන්න සූදානම් කියලා. හිල්ලි ෆාලි කියලා වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් බදුල්ල මාරුවලටත් පැමිණිලි කීපයක් ලැබිලා තිබුණා. මේ සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගත්තොත් කුරුණෑගල සිද්ධිය ගත්තොත් දැන් පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. මේ පිළිබඳව සොයා බලන සෞඛ්‍ය අමාත්‍යවරයා කමිටුවක් පත් කළා. රෝහලේ බලධාරීන් මේ සඳහා සාක්ෂි දීමට අවශ්‍ය කණ්ඩායම් මේ කමිටුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. රයිට් සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කරපු කමිටුව රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් පවා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එහෙම නැත්නම් ජනාධිපතිතුමා පත් කරපු කමිටුවක් විදිහට දාන්න කියලා. ඒ නැතුව මේ පත් කරපු කමිටුව හමුවේ ගිහින් සාක්ෂි ලබා දීමේ සූදානමක් නැති බව අපිට පේන්න තියෙනවා. ඒත් එක්කම රෝහල සුරකීමේ සංවිධානයත් මේ විමර්ශන අපක්ෂපාතීව සිද්ධ කරන්න කියලා පැවිදිලි කරලා තිබුණා. කිවෙන්නේ තත්වයක් තමයි සාපි වෛද්‍යවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් පෙනෙන්න තිබෙන්නේ. ඉතින් ඔව් වත්කම් උපයාගත් ආකාරය, මැතිවරණ සඳහා ඉදිරිපත් වූ ආකාරය, මේ ක්‍රියාමාර්ග පිළිබඳව චෝදනා නගන්නන් චෝදනා කරද්දි සාලි ආණ්ඩුකාරවරය වගේ අය අපි දැක්ක විටින් විට කියලා තිබුණා. හලීම් ඇමතිවරයා ජනාධිපතිතුමාගෙන් විට කියලා තිබුණා ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා නිදහස් කරන්න කියලා. ඒ අතරේ තමයි දිනෙන් දින මේ වාර්තාවන් පැමිණිලි වල වැඩිවීමකුත් දකින්න තියෙන්නේ.
දැන් තත්වය ඔය ආකාරයෙන් අපිට වාර්තා වෙමින් තියෙන අතරතුරේදී තවදුරටත් අතුරුලිය රතන ස්වාමින් වහන්සේගේ උපවාසයත් එක්ක බැඳෙන කාරණා සමගින්ම තවදුරටත් වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් තියෙනවා. දැන් අපි ඔය එකක් තමයි වෛද්‍ය සාෆි සම්බන්ධව වන මේ විරෝධතාව. ඊට පස්සේ නැගිනහිර පළාත් ආණ්ඩුකාර MLA හිස්බුල්ලා සම්බන්ධවත් තියෙන විරෝධතාව. දැන් අපි දැක්කා පසුගිය සතියේදී මේ මුස්ලිම් ප්‍රජාව විසින්ම යම් විරෝධතාවක් එල්ල කරනු ලැබුවා ජාතික තව්හිද් ජමාත් මේ සංවිධානයේ මේ මත ඉදිරියට ගෙන යන ඔවුන්ට අදාළ වන මේ මුස්ලිම් පල්ලියක් සම්බන්ධව ඒවා කඩාබිඳ විනාශ කර දැමීම සඳහා මේ මුස්ලිම් පල්ලි මේ මුස්ලිම් ජනතාව ක්‍රියා කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් යම් කිසි වූ ප්‍රකාශයක් නැගිනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කළා කියලා දැනගන්නට තියෙනවා. මම කැමැති එහි අන්තර්ගතය පිළිබඳව දැනගන්න. කොයි වගේ කාරණා කිරීද ඉස්පුල්ලා ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ මේ සිදුවීම සම්බන්ධව?
ඔව්, මේ ප්‍රකාශය නිකුත් කළේ කැකිරාව මඩාරගම් ප්‍රදේශයේ තව්හිද් ජමාත් පල්ලි මුස්ලිම් වරුන්ව කඩාදැමීමේ සිද්ධිය ගැන ආණ්ඩුකාරවරයා විදිහට, නැගිනහිර පළාත් ආණ්ඩුකාරවරයා විදිහට ඔහු නිකුත් කරපු නිවේදනයක ඔහු කියන්නේ මුස්ලිම් වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණා. මේ වගේ තත්ත්වයක් ප්‍රයෝජනයට අරගෙන පල්ලි කඩාබිඳ දැමීම භයානක ක්‍රියාවක් කියලා ඔහු සඳහන් කරනවා. ඔහු කියන විදිහට තව්හිද්, තබ්ලික්, බහම්සන්, ජමාත්, ඉස්ලාම් කියලා ගැටිලා මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න බෑ. සමස්ත ලංකා ජමීතුල් උලමා සභාවත් මුස්ලිම් නායකයිනු මුස්ලිම් ආගමික අමාත්‍යාංශයත් මේ ප්‍රශ්නේ ගැඹුරින් විග්‍රහ කරලා තීන්දු ගන්න ඕනේ. එහෙම නැතුව ගම්වල මිනිස්සු තමන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩාබිඳ දැමීම නොකළ යුතුයි කියන එක තමයි ඔහු ආණ්ඩුකාරවරයා විදිහට, විශේෂයෙන් නැගිනහිර ආණ්ඩුකාරවරයා විදිහට මේ පණිවිඩය නිකුත් කරමින් කිව්වේ. මඩාටුගම ප්‍රදේශයේ තව්හිද් ජමාත් පල්ලිය විශේෂයෙන් මුස්ලිම් ජනයා විසින්ම කඩාබිඳ දැමීමෙන් පස්සේ.
ඔව්, රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා සම්බන්ධව ඒ විශ්වාස භංගය පිළිබඳවත් මෙහිදී කතා බහ කිරීම වටිනවා. අතුරුලිය රතන ස්වාමින් වහන්සේ එම ක්‍රියාවලියේ මූලිකත්වය අරගෙන තිබුණා. දැන් ඒ සම්බන්ධව විවිධ මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදී සිදු වුණා. අපි පසුගිය සතියේ ඒ සම්බන්ධව අවධානය යොමු කළා. මේ සතිය වෙනකොට මේ විශ්වාස භංගය සම්බන්ධව තියෙන අලුතෙන්ම වාර්තා වන තොරතුරු කොයි වගේද?
විශාත් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේ පාර්ලිමේන්තුවේදී විවාදයට දැන් මේ මාසේ 18 19 කියන දින වෙන් කරලා තියෙනවා. එතකොට ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායමක් විදිහට ඍජුව කියලා තියෙනවා මේ විශ්වාස භංගයට සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා. මොකද මේ විශ්වාස භංගයෙන් ගෙනාවේ ඕන. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඍජු අදහසක් පක්ෂයේ විදිහට වුන් තාම කිව්වේ නැති වුණත් කියන්නේ ජනතාව අපේක්ෂා කරන ආකාරයේ උත්තරයක් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරගන්නවා කියලා. නමුත් අපට ආරංචි වෙන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ඔවුන් යම් ආකාරයෙන් තීරණයක් අරගෙන තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. මේ විශ්වාස භංගයට ඔවුන් පක්ෂ වෙනවා කියලා. එහෙම නැත්නම් රිචඩ් බදියුදීන් අමාත්‍යවරයාට ඉරහි වෙනවා කියලා. නමුත් ඒක ප්‍රසිද්ධියේ මාධ්‍යයටවත් වෙන ආකාරයකින්වත් නිවේදනයක් කරලා නැහැ. ආණ්ඩුව ඇතුළෙන් රිචඩ් බදියුදීන් අමාත්‍යවරයාට පෙරපුමක් එන බවක් අපි දැක්කා. පාටලී චම්පික රණව කැමතිවරයා කිව්වේ මේ පරීක්ෂණ වලට සහයෝගයක් ලෙස රිචඩ් බදියුදීන් අමාත්‍යවරයා සමන් ධර්ම තන්ත්‍ර වලින් ඉවත් වෙලා මේ පරීක්ෂණ කරගෙන යන සහයෝගය ලබා දෙන්න කියලා. නිරෝෂන් පෙර රාජ්‍ය අමාත්‍යවරයා ඒ අදහසම කිව්වා. ඔහු කිව්වේ මේ පරීක්ෂණ වලට සහය දීමක් ලෙස රිචඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ තන්ත්‍රයෙන් ඉවත් විය යුතුයි කියලා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයත් විදිහට මේ එකදයි. ඒත් එකම දෙමළ ජාතික සන්ධානයේ තවමත් ඔවුන්ගේ අවසන් තීරණය අරගෙන නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශිවමෝහන් කිව්වේ පක්ෂයේ ගොඩක් දෙනෙක් ජේෂ්ඨයින් මේ වෙනුවට විදේශගත වෙලා ඉන්නවා. ඔවුන් ලංකාවට ආවට පස්සේ සාකච්ඡා කරන තීරණයක් ගන්නවා කියලා. නමුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආපු කණ්ඩායමේ ඒකාබද්ධ විපක්ෂය හා එක්කුණු ව්‍යාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඔබ දන්නවා දැනටමත් ඔහු උපවාසයකින් ඔහු මේකට විරුද්ධයි. ඒත් එක්කම සෙල්වම් මඩේකලනාදන් සහ ඒ කෝදීශ්වරන් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එනෝ සංවිධාන නියෝජනය කරන දෙන්න ඔවුන් දෙන්න විරුද්ධයි. ඉලංගේ තමිල් අරසු පක්ෂය නියෝජනය කරන චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා මීට විරුද්ධයි. දෙමළ ජාතික සන්ධානය එතකොට සිදුවේ දැනට ප්‍රසිද්ධියේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් පක්ෂයක් විදිහට ඔවුන් අවසන් තීරණයක් අරගෙන නැහැ. වතුකම්කරුවන් නියෝජනය කරන කණ්ඩායම විදිහට අපි දැක්ක පළලි දිගම්බර අමාත්‍යවරයා පවා කිව්වා ඔහු ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂයක් නියෝජනය කරන අමාත්‍යවරේ වෙලා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වරදක් කරලා තියෙනවා නම් දඬුවම් 20 දඬුවම් ලබා දිය යුතුයි කියලා. ඊවෙනි කරපුවක් තමයි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙනල්ල තියෙන විශ්වාස භංගයේ ඉදිරියේදී පාර්ලිමේන්තු නියෝජිතයින් හරහා ඇති වෙමින් තිබෙන්නේ.
දැන් එතකොට මේ පාස්කුරිදා මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් තුලින් කරුණු විමසීමට රජයේ කටයුතු කිරීම සම්බන්ධව මූලික අඩිතාලම පසුගිය සතියේදී සැකසෙමින් පැවතුණ අපි ඒ සම්බන්ධව යන කරුණු ඔබට ඉදිරිපත් කළා. මේ සතිය වෙනකොට මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කරුණු විමසීමත් ආරම්භ කළා තිබුණා. එහි අලුත්ම තත්ත්වය පිළිබඳව අපි ඊළඟට කරුණු විමසා දැනගනිමු. මනෝජ්, මොනවද අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ?
මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කලේ මේ 27 වෙනිදා ලංකාවේ විවිධ ස්ථානවල සිද්ධ වුණු ප්‍රහාර සම්බන්ධයෙන් ඊට කලින් නීති ක්‍රියාත්මක කරන බලධාරීන්ට මේ වැනි තොරතුරු ලැබිලා තිබුණාද, එවැනි ප්‍රහාර වළක්වන්න හරි අවම කරන්න හරි අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තද කියන කාරණේ සොයා බලන්න තමයි මේ විශේෂ කාරක සභාව පත්කලේ. ඒත් එක්කම ප්‍රහාරයන්ගේ බලපෑම් වැළැක්වීමට හරි අවම කිරීමට නොහැකි වෙන්න හේතු තිබුණා නම් ඒ සඳහා රාජ්‍යාන්තරයේ තිබුණු අඩුපාඩු, එවැනි වාදී ප්‍රහාර වලට දායක වෙච්ච වෙනත් කරුණු පිළිබඳව සොයා බලන්නත් ඔවුන්ගේ විශේෂ පැකේට ඇතුළත් වෙලා තිබුණා. ඒ වගේම ත්‍රස්තවාදීන්ට අනුබල දීපු ඕනම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ආණ්ඩුකාරවරයෙකුට හරි ඕනම පුද්ගලයෙකුට විරුද්ධව මේ තියෙන චෝදනා සත්‍යද කියලා සොයා බැලීම මේ විශේෂ කාරක සභාවට පැවිදිලා තිබුණා. කාරක සභාව නියෝජනය කළා තවී කරුණානායක කැමතිවරයා, සරත් පොන්සේකා මන්ත්‍රීවරයා, රවුල් පකින් මැතිවරයා, ජයම්පති වික්‍රමනාත් මන්ත්‍රීවරයා, ආශා බාරසිංහ මන්ත්‍රීවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා, රාජිත් සේනාවත් ඇමතිවරයාත් මේ කණ්ඩායමේ සමාජික වෙලා හිටියා. නමුත් ඔහු විදේශගත වෙලා ඉන්න නිසා මේ පළමු සාකච්ඡාව සඳහා පළමු සැසිය සඳහා සහභාගී වුණේ නැහැ. හැබැයි අපිට එක්ක රාජ්‍ය බුද්ධාංශයේ ජාතික බුද්ධාංශයේ ප්‍රධානියා මේ හමුවේ ඉදිරිපත් වෙලා ප්‍රකාශ කරපු කරුණු, විශේෂයෙන් මේ බුද්ධි කටය තුළදී හුවමාරු කරන රහස්‍ය වචන ක්‍රියාමාර්ග ගන්නා ආකාරය මෙවැනි කාරණා ඔහුගෙන් ඒ කියන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා විදිහට තොරතුරු ආද්දි නොකිය ඉන්න බැරි තත්ත්වයක් තිබෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අමාත්‍යවරු නැත්නම් මේ විශේෂ කාරක සභාව ප්‍රශ්න කරද්දී. ඉතින් ඒව මාධ්‍ය හරහා පෙන්වීමේ ගැටලුවක් පිළිබඳව පසුව කතා වුණා. මේක ටිකක් දුර යද්දි තමයි තේරුනේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් කියලා. මිලිනියම් සිටි බුද්ධාංශ සමාජිකයන් පාරදීම හා සමාන සිද්ධියක්ද කියලා මේක සාකච්ඡා කරන්න පටන් ගත්තා. මේ සාකච්ඡාව යන අතරතුරේ ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් තොරතුරු විමසන අවස්ථාවේ මේ සංජීව විකාශයේ කටයුතු නවත්වන්න තීරණය කළා. මේක බොහෝ දුරට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සිද්ධ වුණා කියලා තමයි කියන්නේ. ආණ්ඩුව විශේෂයෙන් සභානායකවරයා මේ තීරණය ගත්ත ප්‍රධානියා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වැනි අදහසක් සමාජගත කරා පෙරේද දිනේ පාර්ලිමේන්තුවට තුළගත් තීරණයක්. එයි එක නැවැත්තුවේ මේ තොරතුරු දැනගත වීම හරහා හානියක් වෙන්නේ නැහැ. මේ සිද්ධ වුණේ මොකක්ද එමලකම අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියලා තොරතුරු අනාවරණය වීමක් සමාජයට සිද්ධ වෙන්නේ කියලා ඔහුගේ පාර්ශ්වයෙන් සඳහන් කළා. මහින්ද රාජපක්ෂ ඊට ජනාධිපතිතුමා ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් පවා ප්‍රසිද්ධිය කිව්වේ මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඉන්ද මෙවැනි ක්‍රියාමාර්ග නොගත යුතුයි කියලා මේ දිනවල ශ්‍රී ලංකා සමාජය අපිට දකින්න ලැබෙන්නේ දෙපැත්තෙන් මේක හොඳද නැද්ද, තොරතුරු මොනවද, කාටද මේකෙන් බෝල පාස් වෙන්නේ වගේ තොරතුරු තමයි සාකච්ඡා වෙමින් තියෙන්නේ. විශේෂයෙන් ඔහුගේ තොරතුරු වලදී කියන්නේ මේ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ලැබිලා තිබුණා, නමුත් ආරක්ෂක කවුන්සිලයේ රැස් නොවීම නිසා ඒ පිළිබඳව හරියට වාර්තා කරන්න හම්බුනේ නැහැ. රැස්වුණු අවස්ථාවලදී ප්‍රමාණවත් මේ අවධානයක් මේ කරා යොමුනේ නැහැ කියලා තමයි ඒ කාරණාවලදී අනාවරණය වුණේ. කොමුණත් නැවතත් මේ තීරීකාරක සභාව රැස්වේවි, තොරතුරු විමසාවි, ඒ පිළිබඳව ක්‍රියාවලිය ඉදිරියට යාවි. නමුත් මේක ජනතාවට මාධ්‍ය හරහා සජීවීව නිරාවරණය වීමේ ගැටලුව තමයි මේ දිනවල සාකච්ඡා වෙමින් තියෙන්නේ.
මේ පාර්ලිමේන්තු විශේෂකාරක සභාව ආරම්භ කළ මේකේ කරුණු විමසන්නටත් කලින් සිටම පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා එල්ලවෙමින් පවතුනා තොරතුරු ලැබිලත් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්. එක්කෙනෙක් තමයි දැනට අනිවාර්ය නිවාඩු යවලා සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා, අනිත් එක්කෙනා තමයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා. මේ දෙදෙනාටම චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා තියෙනවා. මේකත් විශේෂිත අවස්ථාවක්. මේ සම්බන්ධව මොනවද දැන් මේ වෙනකොට සිදුවෙමින් යන ක්‍රියාමාර්ග?
ඔව්, දැන් මේ ප්‍රහාරයේ වලක්වා ගන්න පියවර නොගැනීම ගැන හිටපු ආරක්ෂක ලේකම්වරයාටයි පොලිස්පතිවරයාටයි චෝදනා දුනු කරලා මූලික අයිතිවාසි සම්පත් සම් විභාග කරන්න පූර්ණ විලසුරු මඩුල්ලක් පත් කරන්න කියලා ප්‍රෙස් අධිකරණයට පහුගිය 31 වෙනිදා ඉල්ලීමක් ඉදිරිපත් කරා නීතිපතිවරයා. මේ පෙක්ෂම් ජාතික වැදගත්කමකින් යුත් නඩු කටයුතු නිසා ඒවා විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙක් හරි ඊට වැඩි ප්‍රමාණයකදී යුක්ත පූර්ණ විනිසුරු බඩුල්ලක් පත් කරන්න කියලා නීතිපතිවරයා මෝසම දුන් කරා කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ අතිරික සොලිසිටර් ජෙනරාල්වරයා. ඒ අනුව මේ පෙක්ෂම් ජුනි 6 වෙනිදා කැඳවන්න ෆිෆිරිද ආබ්රු මහත්මයාගේ එමනක විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. ඒ අනුව මේ පෙක්ෂමේ වග උත්තරකරුවන් විදිහට නම් කරලා තියෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර මහත්මයා වෙනුවෙන් ඒ කටයුතු ඉදිරියේ සිද්ධ වෙයි. මේ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා නියෝජනය කරමින් පුද්ගලික නීතිතුමරුන් දෙදෙනෙක් අධිකරණය පෙනී හිටියා. ඒකට හේතුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියලා නීතිපතිවරයා මීට කලින් අධිකරණයට දැනුම් දීලා තිබුණ නිසා. ඒත් එක්කම අනිවාර්ය නිවාඩියවල ඉන්න පොලිස්පති පූජි ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ වෙනුවට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයට ගොනු කරන තිබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඒක කාරණයක් තමයි එතන මතුවෙන. ඔබත් අපිත් දන්න සමාජ මාධ්‍ය ඔස්සේ තුමාරුණු අර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි සෝපානයකදී ඒ සෝපානය ක්‍රියාකරුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන පැමිණිල්ලක් පිළිබඳව ඔය සියල්ල අතරේ පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පසුගිය 29 වෙනිදා මූලික අයිතිවාසිකම් පෙක්ෂමක් දෙනු කළා. ඒකෙන් කියවෙන්නේ තමන් මේ විදිහට අනිවාර්ය නිවාඩු යැවීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ හින්දා තමන් අනිවාර්ය නිවාඩු යැවීමෙන් පිටතට නියෝගය අහෝසි කරලා නැවතත් පොලිස්පති දුරේ පිටවන්න කියන ඉල්ලීම තමයි ඔහු ඒ හරහා සිද්ධ කරලා තියෙන්නේ.
ඔව්, දැන් මේ සම්බන්ධව යම්කිසි අදහස් දක්වීමක් කළා තිබුණා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණත් තාමත් එක්සත් ජාතික පක්ෂයේ ඒ සමාජිකත්වය සහිතව ඒ මන්ත්‍රී දුරය සහිතව සිටින විජේදාස රාජපක්ෂ මහතා ඔහු හෙළිදරව් කිරීමක් කළා. ජාතික තවහිත් ජමාත් සංවිධානයේ නායකයා විදිහට හඳුන්වාගත්ත මේ සහරම් හෂීම් කියන පුද්ගලයා, මේ පාස්කිරිදා බෝම්බ ප්‍රහාරයේ මහමෝලකරු විදිහට සැලකෙනු මේ පුද්ගලයා පිළිබඳව කලින් පැමිණිල්ලක් ගොනු කරලා තිබුණා. ඒ පැමිණිල්ල විභාග කරන්නට පොලිස්පති පූජි ජයසුන්දර මහතා කටයුතු කළේ නැති වගට මේ හා සම්බන්ධ වන කරුණු කිහිපයක් කෙරෙහි විජේදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙලා තිබුණා මෙන්න මේ ආකාරයට.
මේ සහරාන් අල්ලන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 8 ජූලි මාසේ දෙවනිදා වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. ඒ වරෙන්තුව ක්‍රියාත්මක කරේ නැහැ පොලිස්පති පූජිත ජයසුන්දර. CID ශානි අබේසේකරයි පොලිස් පරීක්ෂක මාරසිංහයි මාවනැල්ල බුදුපිලිමේ කඩපු පිළිබඳව පරීක්ෂණ කරනකොට විල්පත්තුවට ගියා. විල්පත්තුවේ බෝම්බා වුණා 100 කිලෝ 100ක් මුළු කොළඹ පුපුරන්නේ ටික ප්‍රමාණවත්. ඒවා සියල්ල නිෂ්පාදනය කරපු සහරාන්ගේ ගෝලයෝ දෙන්නගේ තාත්තා අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ තාත්තගේ පුතාලා දෙන්න අත්අඩංගුවට ගත්තා. අසාඩ් සාලි රිෂාඩ් බදුදීනු දෙන්න පොලිසියට බලපෑම් කරලා ඒ දෙන්න බේරගත්තා. ඒ දෙන්න තමයි එදා පාස්කු ඉරිදා එක බෝම්බයක් පුපුරගත්තා සිනමන් එකේ අනිත් එක සැංග්‍රිල් එකේ පුපුරගත්තා. මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔය ඇමති මැති ඇමතුරුන්ගෙන් මේ රට බේරගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. අන්තවාදී පක්ෂ වලින් 5 දෙනෙක් 10 දෙනෙක් අරගෙන මේ ප්‍රධාන පක්ෂය බලු වල්ගේ කරලා බල්ලන්ගේ ඔළුව බවට පත් වෙලා තියෙන්නේ මේ අන්තවාදී සුළු ජාතික පක්ෂ දෙක තුන.
දැන් මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ විවිධ ස්වරූපයෙන් වෙනස් වෙමින් පවතිනවා. දේශපාලනික වශයෙන් ගත්තොත් තියෙන මතිමතාන්තර, එතකොට රටේ පොදු නීතියක් පැවතීම සම්බන්ධයෙන් වන ආකල්ප, ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තන්ත්‍රයේ ක්‍රියාමාර්ග පිළිබඳව, මේ වගේ නොයෙකුත් ආකාරයෙන් ශ්‍රී ලාංකීය දේශපාලනයේ පොදු මහජනතාවගේ ආකල්ප සහ දේශපාලනයේ යම් යම් ආකාරයකින් වෙනස් වෙමින් එහි හැඩතල වෙනස් වෙමින් යන ආකාරයක් අපි දකිනවා. ඔය වැනි තත්වයක් යටතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා ක්‍රියාමාර්ගයක් අරගනිමින් තියෙන වගට අපිට තොරතුරු වාර්තා වෙනවා. පොදුවේ එක රටක් සහක නීතියක් කියන මාතෘකාව යටතේ යම් යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල, ඒ සඳහා වන මූලික අඩිතාලමක් ඔවුන් තැබුවා කියන වාර්තාව අපිට වාර්තා වෙනවා. නමුත් පැහැදිලි නෑ කොයි ආකාරයෙන්ද ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා. මොනවද ඇත්තටම මනෝජයේ සම්බන්ධයෙන් වාර්තාවන්නේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පොදු නීතියක් එක රටකට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් යෝජනාවලියක් අරගෙන එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළා තියෙනවා. ඔවුන්ගේ යෝජනාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන මලික් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මේ සම්බන්ධයෙන් ලියවිල්ලක් බාර දීලා තියෙනවා. මේ කරුණු සම්පූර්ණයෙන් ප්‍රසිද්ධියට පත් කරලා නැහැ. ඉදිරියේදී මේවා සමාජගත වෙන්න නියමිතයි. එයිදී ඔවුන් එක නීතියක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. බුර්කා විවක් කිරීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒත් එක්කම මද්‍රාසාවේ පාසල් වැනි දේවල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවරා ගැනීම, මේ ශරීර විශ්වවිද්‍යාල වැනි කාරණා පිළිබඳව, ඒත් එක්කම අසමමිතික ජන ව්‍යාප්තිය පිළිබඳව යම් අවධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යොමු කරලා තියෙන බව අපිට පේනවා. කොටි කොට ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදකලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අදහස් දක්වද්දී ඒ පිළිබඳව ඔවුන්ගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් කරුණු කිව්වා. එහිදී දරුවපත් සීමා කිරීම කියන කාරණය පිළිබඳව ඔවුන් අවධානය යොමු කරන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ තියෙන සීමිත සම්පත, ඒත් එක්කම දැන් මේ ඇති වෙලා තිබෙන ප්‍රශ්නවලට අදාළ කාරණා මේ සියල්ල පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන්ගේ රටක එක නීතියක් කියන තේමාව යටතේ මේ සියල්ල ගොනු කරලා තියෙන බවක් අපිට දැනගන්න ලැබුණා.
මනෝජ්, තවත් වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සඳහායි මම මේ ප්‍රශ්නය ඔබෙන් අහන්නේ. ඒ කියන්නේ මේ අසමමිතික ජන ව්‍යාප්තිය කියලා මම හිතන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහිදී අදහස් කරන්නට ඇත්තේ මුස්ලිම් පසුබිමක් සහිත පුද්ගලයින්ගේ පවුලක තියෙන දරුවන් සංඛ්‍යාවත් අනිකුත් ජාතීන්ගේ පවුලක තියෙන දරුවන් සංඛ්‍යාවත් අතර තියෙන මේ අසමමිතික භාවය. දැන් එතකොට දැන් ඔවුන් එවැනි අදහසක් තුලින් මේ යෝජනාවලිය ඉදිරිපත් කළා නම් ඔවුන් මෙහිදී නිර්ණායකයක් ගෙනාවිල්ලා තිබුණාද? සෑමදෙනාටම පොදු නීතියක් මේ පවුලක සිටිය යුතු දරුවන් සංඛ්‍යාව සම්බන්ධව.
ඔව්, මේ කරුණ දැක්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ඔවුන් කිව්වේ ශ්‍රී ලංකාවේ සම්පත් සහ භූමියේ සීමිත භාවය අනුව ඉදිරියේදී ඔවුන් ගේන යන යෝජනාවේදී එක් පවුලකට දරුවන් දෙදෙනෙකු වගේ සංඛ්‍යාවක් යෝජනා කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියන අදහස තමයි ඊටින් ඉදිරිපත් කළේ. යන සෑම ජන වර්ගයකටම සමානව මේ යෝජනා වර්ගණය කියලා අපි විශ්වාස කරනවා.
දැන් ශ්‍රී ලංකාව තුළ තවත් විශේෂිත අවධානයට ලක් වෙමින් යන කාරණාවක් තියෙනවා. මේකත් අපි දකිනවා මාධ්‍ය තුළින් විවිධ ස්වරූපෙන් කතා බහ කරනවා. ඒ තමයි මේ විදේශීය හමුදාවක මැදිහත් වීම සිදුවෙන්නට යනවායි කියන මේ සමාජ කතා බහ. මේකට යම්කිසි ගනුදෙනුවක් සම්බන්ධ වන තොරතුරු මේ ව්‍යංගාර්ථවලින් වාර්තා වුණාට නිශ්චිත තොරතුරු වාර්තා වෙන්නෙත් නැහැ. නිල වශයෙන් තොරතුරු කවුරුත් ඒ සම්බන්ධයෙන් කියාවි කියලා අපිට අපේක්ෂා කරන්නත් බෑ. මේ දැන් මේ පවතින තත්ත්වය අනුව. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂිත ප්‍රකාශයක් කරනවා. එවගේ මහනායකයෙකු සහ කාදිනල්තුමන් විශේෂ ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කිරීම ප්‍රකාශ නිකුත් කිරීම තුළින් අපිට ගම්ම්‍ය වෙන්නේ මනෝජ් මේ සම්බන්ධයෙන් යම්කිසි වූ සැලැස්මක් තිබිය හැකි බවට වනේගි. අපිට පුළුවන්ද පැහැදිලි චිත්‍රණයක් ලබා දෙන්න මේ කාරණාව සම්බන්ධයෙන්?
ඔව්, රටේ ඇති වෙන ඇතැම් ව්‍යාපෘන තත්ත්වවලදී ඊට මැදිහත් වෙන්න විශේෂයෙන් සාමසාධක හමුදාවන් හෝ විදේශ හමුදාවන් හෝ ගෙන්නා ගැනීමට සූදානමක් තිබෙනවා කියන රාවයක් පෞගේ දවස්වල ශ්‍රී ලංකා සමාජයේ පැතිරෙනවා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු අතර එවැනි සාකච්ඡාවක් තිබෙනවා. මම හිතන්නේ අම්ම අවධානය අපි මේ වැඩසටහන හරහත් පසුගිය සතියේක අපි ඉදිරිපත් කළා. මේ සියල්ල පදනම් කරගෙන තමයි මහානායක ස්වාමීන් වහන්සේලා සහ අගරදුගුරු හිමියන් නැත්නම් කාදිනා රංජිත් අගරදුගුරු හිමිපාණනුත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේ. ඊටම උත්තරයක් විදිහට වෙන්න ඕනේ ජනාධිපතිතුමා පසුගිය පළවෙනිදා සඳහන් කළා තමන් මේ තනතුරු ඉන්නකන් කිසිදු විදේශ අමුදාවකට ලංකාවට පැමිණෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් මේ නිවේදනය හරහා කියුනේ දැන් වසර 2500කට වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලාංකිකයන් විදිහට බෞද්ධ ආගමෙන් පෝෂණය වෙච්ච විශිෂ්ට සංස්කෘතියක් සහිතව අනෙක් ජන කොටස් එක්ක මේ රට ඇතුලේ සමගියෙන් සහ සාජීවණයෙන් ජීවත් වෙනවා. නිදාසෙන් පස්සේ ඇති වෙච්ච පක්ෂ දේශපාලන ක්‍රමය ඇතුලේ රට පාලනය කිරීම නිසා තම තමන්ගේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මෙච්චර කල් අපිට තිබුණු ස්වාධිපත්යේ ස්වෛරී භාවයට කිසියම් අභියෝගයක් ඉන්න වෙලා තියෙනවා කියන එක උන්වහන්සේලාගේ හැඟීම. ඒ හින්දා ඒ වගේම දක්ම රටේ ඉතාම අත්නෝමතික විදිහට විවිධ රටවල් සමග ඇති කරගන්න ජාත්‍යන්තර ගිවිසුම් හේතුවෙන් තවදුරටත් තමන්ගේ රට අපේ රට නොබැලි පිළිවෙතකට හා ස්වෛරීත්වයකට ගමන් කිරීම විශාල තර්ජනයක් වෙලා තිබෙනවා කියලා මේ ආදි වශයෙන් කරුණු සඳහන් කරමින් තමයි මේ නිවේදනය සානායක ස්වාමීන් වහන්සේලා සාදර අධිරතුමන් ඉදිරිපත් කළේ. ඊ අරබය තමයි ජනාධිපතිතුමත් ඒ ප්‍රකාශය සිද්ධ කළේ. විදේශ හමුදාවන් පැමිණීමට ඉවැනි මැදිහත් වීමකට මහානායක ස්වාමීන් වහන්සේලා විරුද්ධයි කියන එක අගරදුගුරුතුමත් එක්ක මේ නිවේදනය මගින් නිකුත් කරලා තියෙන්නේ.
ඔව්, අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු මනෝජ් මේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ තියෙන උනන්දුව පිළිබඳව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් කිසි වූ ඉඟියක් පළ කරනු ලැබුවා ඉන්දියාවේදී. මොකද ඔහු ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝඩිගේ දෙවන වර දිවුරුම් දීම සඳහා සහභාගී වූයින් අනතුරුව මේ ප්‍රකාශ ඉන්දියාවේදී සිදු කිරීම විශේෂත්වයක්. මොකද ලංකාව තුළදී මේ සම්බන්ධයෙන් පසුගිය වකවානුවලදී යම් යම් කතාබහ ඇති වෙද්දී ජනාධිපතිවරයාගෙන් නිශ්චිත ප්‍රකාශයක් අඩුම ගානේ ළඟින් යන ප්‍රකාශයක්වත් අපිට අහන්නට ලැබුණේ නැහැ. ඒ තුලින් අපිට යම් කිසි වූ ඉඟියක් ලැබෙනවා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව යම් කිසි වූ සූදානමක් මේ වෙනකොට පවතිනවා කියලා. මොනවද අලුත් තොරතුරු?
ඔව්, දෙසැම්බර් 7 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වේවි කියන එහෙම පවත්වනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා කියන තමයි ජනාධිපතිතුමා ඉන්දියාවේදී මාණ්ඩලයේ දිනකදී ප්‍රශ්නවලදී අදහස් පළ කරමින් සඳහන් කළේ. පෙරද දිනේ ලංකාවේ පැවති උත්සවයකින් පස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා ආසන් වශයෙන් මැතිවරණයේ පවත්වන්න ව්‍යවස්ථානුකූලව තියෙන ප්‍රතිපාදන අනුව ඒ සඳහා යොදාගත හැකි දිනය ගණන් බැලුවට පස්සේ පෙබරවාරි 7 වෙනිදා මොකද ජනවාරි 8 වෙනිදා ළඟා වෙද්දී අලුත් ජනාධිපතිවරයෙක් ජනාධිපතිතුමෝ ඉන්නෝන ඒ අනුව ගණන් බරල තමයි දිනේ කිව්වේ කියලා සඳහන් කළා. මැතිවරණ කොමිසම විදියට ඌ නෝමයන මැතිවරණයකට සූදානම් බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා. ජනාධිපතිවරණයක් නම් මොකද්ද කරන්නේ කියන අදහසෙදී ඔබ දන්නවා ලංකා විවිධ නම් මේ සම්බන්ධයෙන් නියෝජනය වෙනවා. ජනාධිපතිතුමා අතර ඉන්දියා මාධ්‍යවේදීන් සමග පැවැත්විච්ච මාධ්‍ය හමුවේදී කිව්වේ තමන් ජනාධිපතිට ඉදිරිපත් වෙනවාද කියලා මාධ්‍යවේදීන් ප්‍රශ්න කරාම ජනාධිපතිතුමා කිව්වේ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් තවමත් තමන්ගේ අපේක්ෂකයන් පිළිබඳව නිශ්චිතව කියලා නැහැ. ඒ අය ඒ නම් ඉදිරිපත් කරනකන් තමනුත් බලාගෙන ඉන්නවා කියලා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහත්මයා ජනාධිපති අපේක්ෂකත්වයට ගේනවා කියලා යම් රාවයක් පැතිර ගියා. ඉතින් සූදානමක් තිබෙනවා කියලා සඳහනක් තිබුණා. ඊයේ දවසේ මංගල සමරවීර ඇමතිවරයාකට ප්‍රතිචාර දක්වමින් කියලා තිබුණා. විශේෂ ආනයනය කරපු බුද්ධල එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙන්නේ තරුණ පහුගිය කාලයේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙලා නැති යම් හැඟීමක් කියන තරුණ නායකයෙක් මේ ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙන්න කැමති කියලා කිව්වාය කියන අදහස මංගල සමරවීර ඇමතිවරයාගේ දිනේ කියලා තිබුණා. නමුත් නමක් සඳහන් කළේ නැහැ. එවැනි ප්‍රකාශයක් මතුවුණු පළවෙනි අවස්ථාවක් මේක එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වෙන සූදානම් කියලා අපි අර කලින් වාර්තා කරපු ප්‍රවෘත්තියමයි. එකබද්ධ විපක්ෂයේ පැත්තෙන් ඒ නම හෝ ආසන්න නමක් පිළිබඳව කතාබහක් පෞගේ දිනවල සමාජයේ ඇති වෙන්නේ නැහැ. ඒත් එක්කම ස්වාධීන ඉදිරිපත් වෙන අපේක්ෂක විදියට නීතිඥ නාගානන්ද මහත්මයා ඔහු බලාපොරොත්තුවක් තිබෙනවා කියලා සඳහනක් තිබුණා. ඒත් එක්කම ව්‍යාපාරික පල්ලෙවත්ත රොහන් පල්ලෙවත්ත මහත්මයා ඉදිරිපත් වෙන බලාපොරොත්තුවක් තිබෙනවා කියලා තිබුණා. ඒ ස්වාධීන ඉදිරිපත් වෙන නම් එහෙම නැත්නම් අතිරේක බලවේග විදියට තමයි සඳහන් වෙන්නේ. ප්‍රධාන ධාරාව හැටියට තවම නිශ්චිතව නම් කරන එක්සත් ජාතික පක්ෂයට පෙන් තමයි මේ රාවේ ආවේ. ධම්මිකතර ව්‍යාපාරිකයාගේ නම ඩීට ප්‍රතිචාරයක් ඉදිරියට තමයි මංගල සමරවීර ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂය සූදානමක් ගැන කිව්වේ. අපිට දැනගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ධම්මික පෙරේර මහත්මයා පීඩන ප්‍රතිචාරයක් දක්වල තියෙනවා කියන සමන් මෙහෙම කොහෙන්වත් ඉම්පෝට් කරපු කෙනෙක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පොළොව හැදිච්ච කොරණ දක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබපු මොරටු විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත්තු ශ්‍රී ලංකා පරිසරයේ ජීවත් වෙන පුද්ගලයෙක් නිසා ආනයනය කරපු පුද්ගලයෙක් නෙවෙයි කියලා ඔහුගේ අදහසක් දැක්වුවා කියලා සඳහන් කළා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එවැනි කතාබහ තමයි පසුගිය සතියේ අපේ රට ඇතුළේ සිද්ධ වුණේ.
ඔව්, දැන් ඔය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකවරු පිළිබඳව කතා බහ කරද්දී මේ හිටපු මහලේකම් තිස්සත් නායක මහතාත් යම් කිසි විශේෂිත ප්‍රකාශයක් හදිසියෙම සිදු කළා තිබුණා. මේ Taman ඉදිරියේදී ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වීමේ යම් කිසි වූ බලාපොරොත්තුවක් තියෙන වගටින්ගි පළ කරමින්. ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ යම් කිසි කතා බහක් තියෙනවද? ශ්‍රී ලංකේ ජන සමාජය තුළ අවධානයක් තියෙනවද මනෝජ්?
ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා කොන්දේසි දෙකක් මත තීරණයක් ගන්න සූදානම් කියලා සඳහන් කරලා තිබුණේ. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරුන්ට ඉදිරිපත් කරනවා නම් තිස්සත් නායක එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා ඔහු ඊට ඉදිරිය එහෙට ඉරෙහිව ඉදිරිපත් වෙන සූදානමක් වෙනවා කියලා සඳහන් කරලා තිබුණේ. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මේ දිනවල සාකච්ඡා කරන විදිහට එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට ඉරෙහිවත් තිස්සත් නායක පාත්මේ ඉදිරිපත් වෙන සූදානම් කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේකේ බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම තියම් දෙදර වීමක් කරන්න ඔහු ගන්න උත්සාහයක් විදිහට සඳහන් කරන්නත් පුළුවන්. ඊට හේතුව ඔහු විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට යම් බිම්මට්ටමේ එක්සත් ජාතික පක්ෂයන් පාක්ෂිකයන් සමග කටයුතු කරලා යම් අත්දැකීමක් තිබෙන සහ තිස්සත් නායක මහත්මයාත් එක්ක බලවිරු කරන පිරිසක් ඉන්න නිසා ඔවුන් හරහා යම් බලවේගයක් ඔහුට එක්සත් ජාතික පක්ෂයට ඉදිරිව ගොඩනගා ගන්න පුළුවන් කියන විශ්වාසයක් එක්ක ඒ පදනම මත සිදු කළ ප්‍රකාශ වෙන්නේ මේ ඉදිරිපත් කරපු ප්‍රකාශය.
මනෝජ් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ අලුත්ම තත්විති පිළිබඳව කතා බහ කරන්න මේ සතියේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඔබ අපි නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සඳුදා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දෙලක්ෂ බෝනසුපිය.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ බාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Enjoy more stories in your language by visiting sbs.com.au.